ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
සූදානම් වෙමු අපි. හිමනම් මේ වෙනකොට ලෝ පුරාම අපිට වාර්තාවන අලුත් තොරතුරු දැනගන්න ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. සුපෘදු විදිහටම මේ කර්තවයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමේ සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ඔහු ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිල්රුචි.
මේ වෙනකොට කොරෝනා තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී ඇස්ට්‍රසිනිකා කොරෝනා එන්නත සම්බන්ධ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ වැඩසටහන හගිනින ඔබටත් මේ සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙන්නට ඇති. අපිත් මේ සම්බන්ධව විවිධාකාරයෙන් තොරතුරු වාර්තා කරමින් සිටින්නේ. තවමත් ඇස්ට්‍රසිනිකා එන්නත ගත්ත ඇතැම් අයට යම් සංකූලතා ඇති වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරින් ප්‍රධානතම කාරණාව බවට කතා බහ වෙමින් තියෙන්නේ රුධිර කැටි ඇතිවීමේ තත්වය. ඒ නිසා අපිට වාර්තා වෙන විදිහට යුරෝපයේ බහුතරයක් රටවල් මේ එන්නත දැන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි දැන් වාර්තා වෙනවා යුරෝපා සංගමයේ යම් නිශ්චිත තීරණයකට එළඹිලා තියෙනවා කියලා මේ ඇස්ට්‍රසිනිකා එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන්. මා කැමැති අමල් මේ තත්වය පිළිබඳව සාකච්ඡා කරමින් අද වැඩසටහන ආරම්භ කරන්න.
ඔව් දිලෘක්ෂ, ඇත්තටම යුරෝපයේ ලොකු අර්බුදයක් ඇති වුණා මේ ඇස්ට්‍රසිනිකා එන්නත නිසා. ෆ්‍රාන්සේත්, ඒ වගේම ජර්මනීත් සහ අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල කීපයකත් පුද්ගලයන් මේ එන්නත ලබා ගත්තට පස්සේ ඔවුන් රෝගාතුර බවට පත් වෙලා දෙතුන් දෙනෙක් මිය යදුනා ලේ කැටි ගැසීම නිසා. මේ කාරණාව නිසා මේ බොහෝ රටවල්, ඇතරම යුරෝපයේ හා කිට්ටු රටවල් 18ක් ඇස්ට්‍රසිනිකා එන්නත භාවිතා කිරීම අත්හිටවලා තිබුණා. මේ අතර ප්‍රංශය, ජර්මනිය වගේ රටවලුත් මේ විදිහට ඇස්ට්‍රසිනිකා එන්නත භාවිතා කිරීම අත්හිටවන් පස්සේ මේ ලොකු අර්බුදයක් ඇති වුණා මේ එන්නත සම්බන්ධයෙන්. නමුත් දැන් මේ වෙනකොට යුරෝපා මෙඩිසින් ඒජන්සි ENA එක මේ වෙනකොට මේ එන්නත පිළිබඳ නිශ්චිත තීන්දුවක් ලබා දුන්නා. ඇතරම මේ තීන්දුව ලබා දෙන තුරු තමයි මේ බොහෝ රටවල් එන්නත ලබා දීම අත්හිටුවේ. දැන් යුරෝපියන් මෙඩිසින් ඒජන්සි එක විසින් දැන් ඔවුන් තීන්දුව කරලා තියෙනවා මේ එන්නත හා ලේ කැටි ගැසීම සම්බන්ධයෙන් ඍජු සම්බන්ධයක් තියෙනවායි කියලා තවමත් ඔවුන්ට සාක්ෂි අනාවරණය කරගන්න බැරි වුණයි කියලා. ඒ අතරතුරේදී තවදුරටත් ඔවුන් මේ එන්නත සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ පවත්වනවා. නමුත් ඔවුන්ට නිර්දේශ කරන්න පුළුවන් කියලා තියෙනවා එන්නතෙන් තියෙන වාසිය සලකලා බලනකොට මේ එන්නතෙන් ඇතිවිය ඇති විය හැකි කියලා හිතන සංකූලතා ඉතාමත්ම අවම නිසා තවදුරටත් ඇස්ට්‍රසිනිකා එන්නත භාවිතය සුදුසුයි, ඒ කිරීමේ වරදක් නැහැයි කියන ඒ පණිවිඩය යුරෝපා සංගමේ රටවල් වලට ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ එන්නත ලබා දීම අත්හිටපු රටවල් අතරින් නෝර්වේ, ස්වීඩන් හැරෙන්නට අනෙකුත් සියලුම රටවල්, විශේෂයෙන්ම ෆ්‍රාන්සේ, ජර්මනිය වගේ රටවල් දැන් තීන්දුව කළා තියෙනවා මේ එන්නත නැවතත් ලබා දෙන්න. ඒකම මේ එන්නත සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය ඇති කරන්නට ඕනේ කියන පදනම මත ෆ්‍රාන්සේ අග්‍රාමාත්‍යවරයා ඔහු ප්‍රකාශ කළා තියෙනවා. ඔහු මේ එන්නත දබා ගැනීමට සූදානම් වෙනවා. ඒ ඒ ඒ තුලින් ජනතාවට යම්කිසි විශ්වාසයක් දෙන්නට බලාපොරොත්තු වෙනවායි කියලා. මේ ඇස්ට්‍රසිනිකා එන්නතෙන් කිසිම අතුරු ආබාධයක්, එහෙම නැත්නම් සංකූලතාවයක් නැtei කියන කාරණාව සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළා තියෙනවා.
ලොව ප්‍රමුඛතම අවධානය යොමු වෙලා තියෙන මීළඟ කාරණාව තමයි මියන්මාරයේ උද්ගත වෙලා තියෙන තත්ත්වය. දැන් ඔබ දන්නවා පෙබරවාරි මාසයේදී මියන්මාරය හමුදා පාලනයකට නතු වුණා. හමුදා කුමන්ත්‍රණයක් මගින් දැන් එහි පාලන බලය අල්ලාගෙන සිටින මේ හමුදා පාලනාධිකාරී තමයි රට අරගෙන යන්නේ. රට තුල විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ජනතාව විසින් සිදු කරගෙන යනවා. වීදි පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ හමුදා පාලනයට විරෝධතාව පළ කරමින් එයට එරෙහිව හමුදාව මේවා මර්ධනය කරන්නට යාමේදී වෙඩි තබවුණු ලැබුවා. ඒ වෙඩි පහරවලින් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවල කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඊට අමතරව මියන්මාරයේ හිටපු නායිකාව අවුන් සාන් සූචි සම්බන්ධව අලුත් චෝදනා අපිට එල්ල වෙනවා. හමුදා පාලනාධිකාරී යම් චෝදනා කිහිපයක් එල්ල කළා නෑට අපි මීට කලින් ඒ සම්බන්ධව කතා බහ කළා, ඔබට මතක ඇති. ඇය වෝකි ටෝකි යන්ත්‍ර කිහිපයක් ළඟ තබාගෙන සිටීම, එතකොට පසුගිය මැතිවරණය මේ කොවිඩ් තත්ත්වය යටතේ ඒ අදාළ නිරෝධායන නීති රීතිවලට පටහැනිව ඡන්දය පැවැත්වීම වගේ කාරණා පිළිබඳව අපි මීට කලින් කතා බහ කළේ. දැන් අලුත් චෝදනාවක් මේ හිටපු නායිකාව අවුන් සාන් සූචිටත් එල්ල කරනවා හමුදා පාලනාධිකාරිය. මේ සියලුම කාරණාවල අලුත් තත්ත්වය යාවත් කාලීන තොරතුරු ඔබෙන් මීළඟට දැනගන්න
මේ වෙනකොට අන්සන් සූචිට විරුද්ධව තුන්වෙනි වතාවටත් අලුත් චෝදනාවක් එල්ල කරලා තියෙනවා. ඇය ඇයගේ පාලන කාලයේදී ඩොලර් ලක්ෂ පහමාරක මුදලක් ව්‍යාපාරිකයින් අල්ලසක් හැටියට ලබා ගත්තයි කියලා. මේ ඩොලර් 550,000 අවුරුදු කිහිපයක් තුළ ඇයට විටින් විට ලබා දුන්නයි කියලා මියන්මාරේ ව්‍යාපාරිකයෙක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මීට කලිනුත් මේවැනි චෝදනා එල්ල කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇය මීට කලින් ඩොලර් 106,000 සහ රත්තරන් කිලෝ 10,000 අල්ලස් හැටියට ලබා ගත්තයි කියලා චෝදනා එල්ල කරලා තිබුණා. ඉතින් මේවා අලුත් චෝදනා නෙමෙයි. නමුත් මියන්මා ඒ හමුදා පාලනය උත්සාහ කරනවා ඇයට මෙවැනි චෝදනා එල්ල කරලා මහජනතාව ඉදිරියේ ඇය වරදකරුවෙක් කරන්නට. නමුත් දිනපතාම ඔබ කිව්වා වගේ දිනපතාම මියන්මාරේ පුරහා ඒ විරෝධතාවයන් පවතිනවා. ඒවා දැන් ඇත්තටම ප්‍රචණ්ඩ විරෝධතාවයන් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ හැම විරෝධතාවයක් මැඩ පැවැත්වීම සඳහා එන්න එන්නම වැඩි බලයක් පාවිච්චි කරමින් හමුදාව මේ විරෝධතාකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා. ඒ අනුව තමයි මේ වෙනකොට යටත් පිරිසෙන් 210ක් පමණ ජීවිතක්ෂයටපත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ වගේම 100 ගණනක් මේ වෙනකොට තුවාල ලැබලා රෝහල් ගත කරලා තියෙනවා. රටම ඉතාමත්ම අකර්මණ්‍ය තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අර දිනපතාම තියෙන ඒ විරෝධතා ප්‍රධාන නගරවල දිනපතාම රජයට විරුද්ධව, මිලිටරි ජුන්ටාවට විරුද්ධව එවැනි විරෝධතාවයන් සහ ඒ ගැටීම් දිනෙන් දිනම ඇති වෙමින් පවතිනවා.
දැන් ගිය සතියේදී මේ ලෝවටා මේ වැඩසටහනේදී අපි සාකච්ඡා කළා, ඔබට මතක ඇති, ප්‍රොටෙස්ට් ශ්‍රී ලංකා කියන හැෂ්ටැග් එක අන්තර්ජාතිකව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් තියෙනවා, මේක වෛරල් එකක් විදිහට පැතිරිමින් තියෙනවා කියලා. ඒකට හේතුව විදිහටත් අපි සඳහන් කිරීමක් කළා. මියන්මාරේ තියෙන මේ අලුත් පාලනාධිකාරී හමුදා පාලනාධිකාරියට රටේ පාලකිය විදිහට ශ්‍රී ලංකාවේ අප්‍රේල් මාසයේදී පැවැත්වන්නට නියමිත මේ බිම්ස්ටෙක් කියන මේ සමුළුවට සම්බන්ධ වෙන්න කියලා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගෙන් ආරාධනාවක් තිබුණා කියලා. ඉතින් ඒක අනියමාර්ථයෙන් ශ්‍රී ලංකාව මේ හමුදා පාලනාධිකාරිය අනුමත කළා, මේ පාලනය අනුමත කළාය කියන චෝදනාව නගමින් තමයි ප්‍රොටෙස්ට් ශ්‍රී ලංකා කියන මේ හැෂ්ටැග් එක අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තේ. මේ සම්බන්ධව විශාල විරෝධතාවක් මතුවුණේ. මම කැමති යම ලේ සම්බන්ධව යාවත් කාලීන තොරතුරු, අලුත් තොරතුරු තියෙනවද කියලා දැනගන්න මියන්මාරේ පැත්තෙන්.
දෙලොක්ෂේ ඇත්තටම මේ කාර්යාවද ශ්‍රී ලංකාවට විරුද්ධව ඒ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහොම තදින්ව මේක පැතිර ගියා. නමුත් ඒ වෙනකොට ශ්‍රී ලංකාවයකට ප්‍රතිචාර දක්වලා ශ්‍රී ලංකාව කියන්න උත්සාහ කරා. ශ්‍රී ලංකාව මියන්මාර් හමුදා පාලනේ විදේශ ඇමතිවරයා ඒ බිම්ස්ටෙක් සමුළුව නැත්නම් බෙංගාල බෝක්ක ආශ්‍රිත රටවල් වල සමුළුවට මේ අන්තර්ජාලය ඔස්සේ සහභාගී වෙන්න කරපු ආරාධනාව මේ හමුදා පාලනයේ පිළිගැනීමක් නෙවෙයි කියලා ප්‍රකාශයක් කළා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්කලා එක්තරා විදිහකට මේ කාරණය සමනයකටපත් වෙන වගේ තත්ත්වයක් අපි දුටුවා. මීට අමතරව මියන්මාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය නලින්ද සිල්වා ඔහුගේ සමාජ මාධ්‍ය ජාලාවල ඔහුගේ මුහුණ පිටුවේ ඔහු පෝස්ටුවක් දාලා තියෙනවා. ඔහුට තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්නට හැකියාවක් නැහැ, ඔහු මෙතනදී අසමත් වෙලා තියෙනවා කියලා ඔහුගේ වගකීම් ඉෂ්ට කරන්නට. ඒ නිසා ඔහු මේ මාසේ අන්තිම විතර වගේ වෙනකොට තනතුරෙන් ඉවත් වීමට කටයුතු කරනවා කියලා. අතරම ඔහුට මේ තනතුර ලබා දීලා අවුරුද්දක්වත් සම්පූර්ණ වෙලා නැහැ. නමුත් ඔහු කියනවා මීට කලින් හමුදා පාලනයත් සමග ඔහු උත්සාහ කරයි කියලා. දැනට මියන්මාරේ අත්අඩංගුවේ පසු වෙන ශ්‍රී ලංකීය ධීවරයන් පිරිසක් මුදවා ගැනීමට කටයුතු කළයි කියලා. නමුත් ඒකට මියන්මාරේ හමුදා බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුන නිසා ඔහු විශ්වාස කරනවා කියලා. ඔහු තමන්ගේ තනතුරේ රාජකාරී හරියට ඉෂ්ට කරන්න බැරි අසමත් නිලධාරියෙක් කියලා. ඒ අනුව ඔහු තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළයි කියලා නලින්ද සිල්වා ප්‍රකාශ කළා තියෙනවා.
ඇමරිකාව පැත්තෙන් තොරතුරක් වාර්තා වෙනවා. ජෝ බයිඩන් නව පාලනය යටතේ යම් දෝෂාරෝපණයක් එල්ල වෙනවායි කියලා. මැක්සිකෝවේ සිට ඇමරිකාවට නීති විරෝධීව එන සංක්‍රමණිකයන් පිළිබඳව. මේ පිළිබඳව ට්‍රම්ප් පාලනාධිකාරී යටතේ විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ට්‍රම්ප් නොයෙකුත් උපක්‍රම පිළිබඳව හෙළිදරව් කිරීම පවා සිදු කළා. මේ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සමයේදී පවා ඔහු අර ලොකු තාප්පයක කතාවක් හිම කිව්ව අපට මතක ඇති. දේශ සීමාවේ විශාල තාප්පයක් ඉදි කළ මේ දෙක වෙන් කරනවා. මෙක්සිකෝවයි ඇමරිකාවයි අතර තියෙන මේ ගොඩබිමින් තියෙන සම්බන්ධතාවය, ඊට අමතරව සංක්‍රමණිකයන් සම්බන්ධව විශාල වශයෙන් ඔහු ආන්දෝලනාත්මක ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තා. මේ වගේ නොයෙකුත් තත්වයන් තියෙන අතරතුරේදී දැන් ජෝ බයිඩන් අලුත් පාලනය යටතේ මෙක්සිකෝවෙන් පුරුදු පරිදි නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතැම් විට දරුවන් පවා කිසිම වගක් විභාගයක් නොමැතිව ඇමරිකාවට ඇතුල් වෙනා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. දැන් ඔන්න අර පරණ චෝදනාව නැවතත් මේ අලුත් පාලනාධිකාරියටත් එල්ල වෙනවා. මොනවද ජෝ බයිඩන් පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් කියන්නේ? ඔවුන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කැමැති දැනගන්නේ සම්බන්ධවම?
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට ඇමරිකාව සහ මෙක්සිකෝ අතර තියෙන ඒ දේශ සීමාවෙන් දහස් ගණනක් නීති විරෝධී සංක්‍රමණිකයන් රට තුළට ඇතුළු වෙනවා කියන චෝදනාවක් එල්ල කරලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව හැටියට ඇමරිකාවේ විපක්ෂය, කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය, කියන්නේ ජෝ බයිඩන් බලයට පැමිණියත් එක්කලා ඔහු ඒ එවකට පනවා තිබිච්ච ඒ තහංචි ලිහිල් කරලා තියෙනවා. ඒ ලිහිල් කරපු නිසා තමයි මේ විදිහට නීති විරෝධී සංක්‍රමණිකයන් ඇමරිකාවට ඇතුල් වෙන්න ඒ මෙක්සිකෝ දේශ සීමාව හරහා පැමිණෙන්නේ කියලා. දැන් පහුගිය සතියේ වෙනකොට මේ දේශ සීමාව ආශ්‍රයට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දහස් ගණනකින් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ හෝ වැඩිහිටියන් බාරකරුවන් නැතිව තනිව පැමිණෙන බාල වයස්කාර ළමුන්ගේ සංඛ්‍යාව අතිශයින් වැඩි වෙලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට ළමුන් පැමිණීම සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළා, ඔවුන්ට රට තුළට ඇතුළු වෙන්න අවස්ථාව ලබා දුන්නේ. නමුත් මේ නීති ලිහිල් කිරීමත් එක්කලා දෙමව්පියෝ නැති දරුවන්ට පහසුවෙන් රටට ඇතුල් වීමේ ක්‍රමයක් ඇති වෙලා තියෙනවා කියන චෝදනාව රිපබ්ලිකන් පක්ෂය එල්ල කළා තියෙනවා. ඉතින් මේ විදිහට දැඩි දෝෂ රචනයට ලක්වීමත් එක්කලා ජෝ බයිඩන් ප්‍රකාශ කළා තියෙනවා ඇමරිකාවේ දේශ සීමාව විවෘත කරලා නැහැ, විශේෂයෙන්ම මෙක්සිකෝ හරහා පැමිණෙන අයට පැමිණෙන්නට එපා, මොකද ඔවුන්ට ඇමරිකාවට ඒ පහසුවෙන් ඇතුල් වීමේ ක්‍රමයක් නැත කියන පණිවිඩය දෙන්න උත්සාහ කළා තියෙනවා. නමුත් ඒ වුණාට මේ වෙනකොට ළමුන් 4000කට වැඩි පිරිසක් මේ දේශ සීමාව හරහා ඇමරිකාවට ඇතුල් වෙලා තියෙනවා. ළමුන් රට තුළට ආවට පස්සේ ඒ ළමුන්ගේ දෙමව්පියන්ට නීත්‍යානුකූලව රටට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා කියන පදනම තමයි මේ විදිහට මේ විතරම් විශාල සංඛ්‍යාවක් ළමුන් ඇමරිකාවට ඇතුල් වෙනවයි කියලා කියන්නේ. ඉතින් මේ ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් රටට ඇතුල් කිරීම එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් හැටියට දක්වන්නේ ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයෙන් පස්සේ නව පාලන අධිකාරිය ඒ තිබිච්ච නීති ලිහිල් කිරීමයි. ඉතින් ඒ අනුව තමයි මේ වෙනකොට ඇමරිකාව සහ මෙක්සිකෝ අතර දේශ සීමාවේ ඉතාම විශාල අර්බුදකාරී තත්ත්වයක් දැන් උද්ගත වෙලා තියෙනවා.
අපි අද අවසාන වශයෙන් අවධානයට ලක් කරමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරයේදී මොනවද සිද්ධ වෙන්නට නියමිත කියලා ඉදිරි දින කිහිපය තුළදී. පෙබරවාරි මාසයේ 22 වෙනිදා සැසිය ආරම්භ වුණා. මාර්තු මාසයේ 23 වෙනිදා දක්වා, කියන්නේ ලබන අඟහරුවාදා දක්වා මේ සැසිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධව යම් යම් යෝජනාවලිය අරගෙන ඔබට මතක ඇතිනේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂ්ලේ විසින් ඉදිරිපත් කළ එක්තරා ප්‍රකාශනයක්, ලිඛිත ප්‍රකාශනයක්. ඊට පස්සේ රටවල් 6ක් එකතු වෙලා තවත් ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කළා. මේ වගේ නොයෙකුත් කරුණු සම්බන්ධව මීට කලින් කතා බහ කළා. දැන් අවසාන වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ වෙල්ල වෙලා තියෙන මේ චෝදනා, මානව හිමිකම් චෝදනා සම්බන්ධව වන මේ යෝජනාවලිය සඳහා ඡන්ද විමසීම පවත්වන්නට නියමිතයි කියලා තමයි අපට වාර්තා වන්නේ මේ 22 වෙනිදා, කියන්නේ ලබන සඳුදා. ඒ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පැත්තෙන්, එතකොට ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් මේ වෙනකොට තියෙන සූදානම සහ ආරංචි පිළිබඳව අපි කතා බහ කරමු. අමල්, මොනවද දැනගන්න තියෙන්නේ අලුතෙන්ම?
ඔව් දිනුෂි, මේ වෙනකොට ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාව, රටවල් 6ක් විසින් ඉදිරිපත් කරපු යෝජනාව මේ වෙනකොට අවසාන කිතුම්පත දක්වා පැමිණලා තියෙනවා. ඉතින් අර මුලින් යෝජනා කරපු කරුණු වලින් ශ්‍රී ලංකාවට බොහොම අවාසිතාගත සමහර කරුණු මේ වෙනකොට ඔවුන් ඉල්ලාස් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම යුද අපරාධවල චෝදනා වලට ලක්වෙච්ච ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන් සම්බන්ධයෙන් ඔවුන්ට සම්බාධක පැනවීම, එහෙම නැත්නම් ඔවුන්ව යුදාධිකරණයකට ගිනා යුතුයි කියන කරුණු සම්බන්ධයෙන් යම් කිසි වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. එවැනි යෝජනා දැන් මේ අලුත් කෙටුම්පතෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් තව මෙතන කාරණා දෙකක් තවමත් අවධාරණය වෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුද අපරාධ සම්බන්ධයෙන් පහුගිය කාලේ ඇති වුණයි කියලා කියන ඒ යුද අපරාධවලට අදාළ වෙන සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳ යෝජනාවක් තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාව මේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියන, දිගින් දිගටම උල්ලංඝනය කරනවා කියන ඒ චෝදනාව අනුව ශ්‍රී ලංකාවට බල කරන්නට ඕනේ කියලා යුද අපරාධ සොයා බැලීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට. ඒ එක්කම ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය සමයේදී මුස්ලිම් දේහ ආදාහනය පිළිබඳවත් යම්කිසි විවේචනයක් මේ අලුත් යෝජනාවට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් ලබා ගැනීමට ලබන සෞදා වෙනකොට ඒ ඡන්දයක් තිබීමට නියමිතයි. ඉතින් මේ වෙනකොට මේ යෝජනාව ගෙනාපු රටවල් හයත් ඒකම ශ්‍රී ලංකාවත් අනෙකුත් සමාජික රටවල් මානවීයකම් කවුන්සිලේ සමාජිකයන් 47ක් ඉන්නවා. ඒ සමාජික රටවල් සමග දිගින් දිගටම සාකච්ඡා කිරීමේ ප්‍රවණතාවක් අපි දුටුවා පහුගිය සතියේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව උත්සාහ කරනවා කිසිම පැත්තක් ගන්න නැතිව ස්වාධීනව ඉන්න කණ්ඩායම වල සහාය ලබා ගැනීමටත් උත්සාහ අරගත්ත බව පේනවා. විශේෂයෙන්ම ඉන්දියාව මුලින් ඉන්දියක් කරලා තිබුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන මේ යෝජනාවලියට ඡන්දේ නොදී ඉඳීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා ඉන්දියක් කළා. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළ දින ඔහු විශ්වාස කරනවා කියලා ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දේ දෙයි කියලා. ඉතින් මේ ඡන්දේ ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා මේ 47 දෙනෙක් ඉන්න මානව හිමිකම් කවුන්සිලේ මේ යෝජනාව සම්මත වෙයිද නැද්ද කියන කාරණා. නමුත් ශ්‍රී ලංකාවේ පැත්තෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් ඔහුගේ සම්පූර්ණ අවධානය මේ වෙලාවේ යොමු කළා තියෙනවා මේ යෝජනාව කොහොම හරි පරාජය කිරීම සඳහා. නමුත් ඊට සමගාමීව මේ යෝජනාව ගෙනාවපු බ්‍රිතාන්‍ය, කැනඩාව ඇතුළු රටවල් 6 ඔවුනුත් දැඩි උත්සාහයක් ගන්නවා කොහොම හරි මේ යෝජනාව වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගැනීම සඳහා.
අමල්, මේ අද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ සංචාරයකට පිටත්ව යාමට නියමිතයි. දැන් අපිට මේ සාමාන්‍යයෙන් නිලලත් ආරංචි මාර්ගවලට අනුව වාර්තා වන්නේ බංග්ලාදේශයේ ජාතිය පියා විදිහට සැලකෙන ෂේක් මුජිබ රහමාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සැමරීම වෙනුවෙන් යම් නිල ආරාධනාවක් තියෙනවා ඊට සහභාගී වන්නට කියලා. නමුත් මෙතනදී යම් ඉඟිලැඹෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ ඡන්ද විමසීම සඳහා බංග්ලාදේශයේ සහයෝගය ලබා ගැනීමත් එක්තරා අරමුණක් කියලා. ඒ සම්බන්ධව යම් තොරතුරු වාර්තා වෙනවද?
ඔව් දිලක්ෂ, මෙතන ඇත්තටම අග්‍රාමාත්‍යවරයාට මේ ආරාධනාව ගිය අවුරුද්දේ ලැබිච්ච එකක් හැටියට තමයි අපිට ආරංචි වුණේ. මේ කොවිඩ් වසංගතයත් එක්කලා ඒ නිසා ඒ සංචාරයේ අවස්ථාවේදී කරන්න බැරිුණයි කියලා. ඉතින් ඒ නිල වශයෙන් රජය මොනවා කිව්වත් දැඩි විශ්වාසයක් තියෙනවා මේ සංචාරයේ උපයෝගී කරගෙන අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ රජයේ සහාය පතයි කියලා මානව විශේෂම මානව හිමිකම් කවුන්සිලේ මේ සදදට පවත්වීමට නියමිත ඒ ඡන්දයේදී බංග්ලාදේශයේ සහාය ලබා ගැනීමට විශේෂයෙන්ම මුස්ලිම් රටවල්වල සහාය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද මේ යෝජනාවට ඇතුළත් කරපු එක කාරණාවක් තමයි ශ්‍රී ලංකාව මුස්ලිම් දේහ ආදාහනය කිරීම දැඩි විවේචනයට ලක් කරලා ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් ජන කොටස්වලට තමන්ගේ ආගම නිදහසේ අදහිම සඳහා ඉඩ ප්‍රස්තා දෙන්න කියන කාරණාව මේ යෝජනාවට තරස් කළා තියෙනවා. ඉතින් එතනදී බොහෝ මුස්ලිම් රටවල් ඒ යෝජනාවට අනුකූලතාවය දක්වයි කියන එකක් ශ්‍රී ලංකාවට තියෙනවා. ඉතින් ඒ වටපිටාවක් තුල තමයි අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයේ ඩකා නුවරට මේ සංචාරය සඳහා යන්නේ. විශේෂයෙන්ම බංග්ලාදේශ රජයේ සහය ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින සඳහා.
බොහොම ස්තුතියි අමල්, මේ සතියේදීත් ලෝකේ පුරාම අලුත් අතුවිත්ති සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එමනම් අපි නැවත වතාවක් මේ සාකච්ඡාව සිදු කරමු ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.